මීළඟට දරු සමම් ප්‍රියහිරත්නතුමා විනාඩි 10ක කාලයක් තිබෙනවා.
ඉසුති මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා මම හිතනවා අදහස් කරනාවක් ප්‍රකාශ කරා. ඒ වගේම මම හිතනවා මේ සභාවේ විනය සම්බන්ධෙත් විශාල වශයෙන් එතුමා කතිකාවතකට ලක් කරා. ඒ වගේම මට පෙර කතා කරපු අපේ කතිකෙන් කීප දෙනෙක්ම මම හිතනවා අද දේශපාලනය සම්බන්ධයෙන් යම් යම් අදහස් ගණනාවක් ප්‍රකාශ කරනු ලැබුවා. ඒ වගේම චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාට මම හිතනවා මට වඩා අපිට වඩා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්, මම ඔබතුමාගේ නම කිව්වා කියලා හිතින් ඉඳපා. මම හිතනවා මේ පුද්ගලික කාරණයක් නිසා අපේ සහකාර ලේකම්තුමාට යම් දෝෂාරෝපණයක් එල්ල කරා. මොකද මම ඒ අවස්ථාවේ නැගී හිටියේ මාත් ඔය මූලාසනේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට, විශේෂයෙන්ම අපි රාජ්‍ය නිලධාරීන් විදිහට තුමාට හොරා කියලා කිව්වා. ඒ වගේ විවිධාකාරයෙන් දෝෂාරෝපණය කරා. මම හිතනවා ඔබතුමා පෞද්ගලික රියදුරකට පහර දීමේ සිද්ධියක් මත, ඒ සිද්ධිය මම හිතනවා ඒ වෙලාවේ මම මේ ඔබතුමා කියපු දෙයක් නෙමෙයි, මට මම හොයාගත්ත දෙයක්. ඒ විනාඩි කීපය තුර මම මේක හොයාගත්ත මොකද ඒ නිලධාරීතුමා නිවැරදි වෙන්න ඕනේ. නැත්නම් එතුමාට කරන අසාධාරණයක් ඒක. ඒ කේස් එක හෑන්ඩ් කරලා තියෙන ඒජි ඩිපාර්ට්මන්ට් එකේ එතුමා ඉන්න කාලේ. ඒක තමයි මම හිතන්නේ මේකට අර පුද්ගලික තරහක් තියෙනවා කියලා ඔබතුමා එතුමාට යම් මම හිතනවා වරදක් පටවන්නට හේතුනේ කාර්ය. මම මෙතනින් එහාට ගැන කතා කරන්නේ නැහැ. මම හිතන්නේ ඒක එසේ නොවිය යුතුයි කියලා තමයි, එසේ එක එක එසේ නොවිය යුතුයි කියලා තමයි මම ඉන්නේ. මම මොකද ඔබතුමාට ඉතාමත්ම ළඟින් අපි කතා බහ කරනවා, අපි ඇසුරු කරනවා.
ඔව් චමිදවන්තුමා,
මම නොකියේටි අධිකරණ කාරණයක් නිසා
මම හිතන්නේ
මට තියෙනවා පැනචාර ජනේකට පහළ උසාවියක නඩුවක්.
ඒක අපි
මම නෑ පොඩ ඉන්න කරු. ඔව් හැබැයි අදටත් ඉහළ අධිකරණයට මේක අධිචෝදනා ගොනු කරා. නීතිඥ මහත්තයෙක් කියලා ඔබතුමා දන්නවා බලතරජනයකට තියෙන පහළ උසාවියේ සමත කිරීමක්, දඩුවමත් සමත කිරීමක්. අධිචෝදනා ගොනු කරේ මෙතුමා. අධිචෝදනා ගොනු කළා අද ඉහළ අධිකරණයේ නඩුකාරතුමත් ඒ සාමාන්‍ය ඉහළ අධිකරණයේ අධිචෝදනා යන්නේ කරලු නම් තමයි ඔබතුමා කුඩු ගංජා මිනී මෙරම දූෂණ. හැබැයි සමත විය යුතු, සාවධාන විය යුතු නඩුවක් මහා අධිකරණයේ දක්වා අධිචෝදනා ගොනු කිරීමට ලක් කරන්නේ දේශපාලන කාරණයක් නිසානේ ගරු මුනිසුනේ මන්දිතුමනි. ඔබතුමා නඩු ඔබතුමා ලෝය කෙනෙක්නේ. ඔබතුමා ලෝය කෙනෙක්.
චමින්දමන්තුමා
දැන් මේ මගේ පෞද්ගලික කාරණේ අදිත්‍ය දිශා මං කිව්වේ.
අධිකරණයේ තියෙන නඩුව නිසා මේ වෙලාව වෙලාව කල්පනා කරා. ඔව් සමත්මන්තුමා. මම හිතන්නේ මේක මෙතනින් යාට මේ අධිකරණ කාරණාව නිසා කතා කරන්න.
මම මෙතනින් යාට කතා කරන්නේ අධිකරණයේ තියෙන කාරණාවක් නිසා. මොකද නමුත් එතුමා නිවැරදි විදිහින් තමයි කාරණේ කිව්වේ. මොකද ඒක එතුමාටත් අසාධාරණයක් කරනවා. මොකද හොරා කී කිය බැලලා, මොකද ඒ වගේ රාජ්‍ය නිලධාරියෙකුට මෙතන ඒ මනස නිවැරදි වෙන්න බෑනේ. මෙතන එතුමාට කතා කරන්න බෑනේ. එහෙනම් ඒ කාරණේ නිවැරදි විය යුතුයි. ඉතින් විශේෂයෙන්ම අද අපි මං හිතන්නේ ඊයේ දවසම්ම ගත කරා විශේෂයෙන්ම ක්‍රිකට් ගැන කතා කරන්න. ඒ වගේම අද මේ විවාදේ පැවැත්වෙන්නේ විශේෂයෙන්ම අපේ ගලහ භද්‍රවති ජාතික භික්ෂු ගිරෝණපාස්ථාන මධ්‍යස්ථාන භාරය අපි පනත් කැටුම් පතක් විදිහට අවුරුදු 22ක් තිස්සේ මම හිතන්නේ සාකච්ඡා කරලා අද මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒක නීතියක් බවට පත් කරලා ඒ වගේම රජයේ අනුග්‍රහය ඇතුව මෙය ඉස්සරහට යන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න තමයි අද මේ පනත් කැටුම් පත ඉදිරිපත් වෙන්නේ. ඉතින් අපි සියලු දෙනාම බෞද්ධයෝ. ඒ වගේම අපි බෞද්ධයෝ විදිහට මොකද මේ මම බෞද්ධෙක්, මෙතන බහුතරයක් ඉන්නේ බෞද්ධ මන්ත්‍රීවරු. ඒ වගේම අපි අද විශාල යුද්ධයකට මේ ලෝකයේ පැටලීමේ අවධානමක් තියෙනවා. අපි දන්නවා රුසියානු යුක්‍රේන යුද්ධය, ඒ වගේම ඊශ්‍රායෙල් පලස්තීන යුද්ධය. මේ යුද්ධය කියන්නේ ඇත්තම කාලකන්ණි දෙයක්. මේ යුද්ධය නිසා අහිංසක ජීවිත ගණනාවක් නාස්ති වෙලා යනවා. ඒ වගේම අපි අවුරුදු 30ක් අපේ රටේ යුද්ධයක් තිබුණා. අපි සිංහල බෞද්ධයෝ විදිහට කාටවත් පැනලා පහර දෙන්න ගියේ නැහැ, කපන්න කොටන්න ගියේ නැහැ. ඒ මොකද ඒ තියෙන බෞද්ධ හැදියාවන් හින්දා. ඒ බෞද්ධ හැදියාවන් තමයි අපි පරම්පරාවෙන් පරම්පරාවට ගෙනල්ලා තියෙන්නේ. අපිට තියෙන්නේ උරුමය. ඉතින් එතෙන්ද මෙතෙන් විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ. දැන් අද යම යම් අදහස් ප්‍රකාශ කරනවා. මේක කාරණයක් කියනවා. මොකද කහ සිවුරට අපි කවුරුවත් කවදාවත් අපි අවනම්බු වන ආකාරයට වැඩ කරලත් නැහැ, කතා කරලත් නැහැ. රාසමාණික මන්ත්‍රීතුමා මං හිතන්නේ අපි සිංහල බෞද්ධයෝ වෙච්ච නිසාම අද ඔතන ඉන්නවා. අපි එසේ නොවුනා නම් ඒ දේවල්ට ප්‍රතිචාර දක්වන්නේ වෙනත් ආකාරයකට. ඒ අපේ තියෙන හැදියාව. ඒ හැදියාවන් නිසා තමයි, ඒ සිංහල බෞද්ධ හැදියාවන් නිසා තමයි අද බොහෝ ජාතීන්ට මේ රටවල ජීවත් වීමේ අයිතිය අපි ආරක්ෂා කරලා දීලා තියෙන්නේ. ඒක ඉතින් ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඉතින් මම අපේ නායක හමුදුර මම හිතයි වැඩ ඉන්න ඔබ වහන්සේ මට හම්බ වෙලාවත් නැහැ. වහන්සේ අවුරුදු 22 කාලයක් තිස්සේ මම හිතන විශාල කැපකිරීමක් මේ වෙනුවෙන් කරලා තමන්ගේ මුදල් පා වියේ පැහැදම් කරගත්ත එක මම මහින්දාන්ත අලුත්ගම ගිය අමාත්‍යමයන් ඇහුවා. ඉතින් විශාල වශයෙන් අපි ගරු ඇමතුමනේ විශේෂයෙන් සෞඛ්‍ය ඇමතුමාටම යෝජනාවක් ඉදිරි කරනවා. අපි සෑම රෝහලකම මේ ගිරන් වෙන අපේ හාමුදුරු විතර පූජ්‍යපක්ෂය වෙනුවෙන් අපි වෙනම ස්ථාන ඇති කරන්න ඕන ඇතර. ඒක අද දවසේ අවශ්‍යම දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම බොහෝ රෝහල් වලට ගියාම අපිට එහෙම අර හාමුදුරුවන්ට එහෙම නැත්නම් පූජ්‍යපක්ෂයට අපිට වෙනම තමන්ගේ වෛද්‍ය ප්‍රතිකාර ගබා ගන්න අවස්ථාවක් බොහෝ වෙලාවට නැහැ. ඉතින් ඒකත් අපි මේ අවස්ථාවේ සිහිපත් කරන එකට අවස්ථාවක් ඇත්තටම ලබා දෙන්න අපේ අමාත්‍යවරයා ඉදිරිපත්තුමා කටයුතු කරනවා නම් ඒක බොහොම හොඳයි කියන කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම ඊයේ දවස පුරාම අපි මහා කාල සීමා කරන අපි කතා කරා ටිකට් ගැන. දැන් මේ ටිකට් ගැන කතා කරලා අද මේ ක්‍රිකට් කණ්ඩායම අපේ ජයග්‍රහණය අත්පත් කරලා දෙනව නම් ලංකාවට හෙට ඉඳන් ඒ ගැන පළක් තියෙනවා නම් අපේ ඉරාන් පෙරේරා ඇමතුමනේ ඊට මෙමතුනේ කමක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. එතකොට ක්‍රීඩාව කියන්නේ ස්වයං විනයක් ඇති කරන දෙයක්. එතකොට ඒ ස්වයං විනය අපි ඇති කරනවා වගේම තර්ක පාවාදීන් ගැන කතා කරනවා, ඒ වගේ මුදල් හුවමාරුවීම් ගැන කතා කරනවා. ඉතින් අපිට චෝදනා කරන්න පුළුවන් ඕන කෙනෙකුට. මට ඕන මෙතන ඉන්න ඕන කෙනෙකුට හොරා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ චෝදනා අපි එප්පු කරන්න ඕන. ඉතින් අපි මං හිතා දවසක් තිස්සේ මේ මිනිස්සුන්ගේ මුදල් කාලා නැස්ති කරලා අපි දවසක් තිස්සේ තර්ක කරලා ඇතිවෙච්ච දෙයක් නැහැ. ඇතිවෙච්ච ප්‍රතිඵලය මොකද්ද? කිසිම ප්‍රතිඵලයක් නැහැ. හැබැයි මේකේ ප්‍රතිඵලය භයානක වෙන්න පුළුවන් බරි වෙලාවත් ICC එක අපේ ක්‍රිකට් බෑන් කරොත් එහෙම මං හිතන අවුරුද්ද එකකට අපිට ක්‍රිකට් තහනමක් පැන වෙනවා. ඒක තමයි තියෙන භයානකම. එහෙනම් මම මේ ක්‍රිකට් වලට ක්‍රිකට් ගැන මම ක්‍රිකට් අපි බලනවා, අපි ඒ වගේ ආස කරනවා, අපි ආදරය කරන ක්‍රීඩකයින්ට. ඉතින් මෙතන මම දැක පාර්ලිමේන්තු ඉන්න මන්ත්‍රීවරු බොහෝ දෙනෙකුට චෝදනා එල්ල වුණා. ක්‍රිකට් සභාපතිතුමත් එක්ක ගනුදෙනු කරනවා කිව්වා. ඉතින් මෙතන මේ සියලු මන්ත්‍රීවරුන්ට ඒක මං හිතනවා අභියෝගයක් විදිහට අද ඒ දවසේ තියෙන දෙක. ඒ වගේම චමින්ද විදිහට මන්ත්‍රීතුමා ආයේ නම කිව්වට තරහ වෙන්න එපා. ඔබතුමා කිව්වා ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා අද වෙනකම් මෙතන අපි කිසිම මන්ත්‍රීකට බලපෑමක් කරලා නැහැ. මේකට පක්ෂ වෙන්නවත් විපක්ෂ වෙන්නවත් කියලා එතුමා කිසිම බලපෑමක් කරලා නැහැ. ඒක බොහොම අවංකව අපි කියන්න ඕනේ. එතුමා මේ අපි කිසිම කෙනෙක් ගෑනලා එතුමා ළඟට ගෑනලා කිව්වේ නැහැ. මේකට අවශ්‍ය දීපල්ලා කියලා කිව්වේ නැහැ. ඒක බොහොම අවංකව අපි කියන්න ඕනේ. එහෙනම් මං හිතන්නේ එතුමා මේ පාර්ලිමේන්තුව අපි හැසිරෙන කොයි ආකාරද කියලාත් ඊයේ දවසේ එතුමා දන්නේ නැතුව ඇති. ඒක බොහොම අපි පැහැදිලිවම ඔබතුමාට කියන්න ඕනේ. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තුමා කිව්වා ඊයේ දිනේ සිනමන් ග්‍රෑන් හෝටලේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ කණ්ඩායමක් මදුවිත පානය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් එක බෑන් කරන සමහර මන්ත්‍රීවරු සමග කුමන්ත්‍රණයක් කරා කියලා විපක්ෂ නායකතුමා කිව්වේ. බෑන් කරන්න කුමන්ත්‍රණයක් කරා කියලා. දැන් මේක අපි සියලු මන්ත්‍රීතුමාලාට බලපාන දෙයක්. මෙතන කවුද ගියේ? දැන් අපි දන්නවා සභාපති බදුල්ලේ සභාපතිතුමා නිලම් පෙරමැතිතුමා. ඒ වගේම මන්ත්‍රීවරු ගණනාවක් ඉන්නවා මං හිතන්නේ යම් යම් දිස්ත්‍රික්ක නියෝජනයකට සභාපතිවරු. ඒ සභාපතිවරු ඉන්න මන්ත්‍රීවරු විදිහට මේ ගරු පාර්ලිමේන්තු නියෝජනය කරනවා. ඒ අය ගියාද සිනමන් ග්‍රෑන්ඩ් එකට? එහෙම නැත්නම් අපි ගියාද? දැන් මේවා සම්බන්ධයෙන් මම හිතන්නේ හොයලා බලන්න ඕනේ. එහෙම නැත්නම් අපි සියලු දෙනාටම තමයි මේ ලේබල් එක වදින්නේ. ඒ වගේම CCTV කැමරා හරි චෙක් කරන්න ඕනේ. දැන් ඊයේ වගේ දෙයක් වුණා නම් අවශ්‍ය පරීක්ෂණයක් කරලා කයි කවුද ගියේ මන්ත්‍රීවරු, කවුද මේකට සම්බන්ධ වුණු මන්ත්‍රීවරු කියලා විපක්ෂ නායකතුමායි කිව්ව ප්‍රකාශය බහ බරපතල ප්‍රකාශයක්. මොකද ඊළඟ දැන් විපක්ෂ නායකවරයා කියන්නේ මේ රටේ වගකිව යුතු පුද්ගලයෙක්. විපක්ෂ නායකයවරයා කරපු මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපි යම් පරිශ්‍රයක් ඇතනම කරන්න අවශ්‍යයි. ඉතින් ඒ ගැන මම හිතර මේ සභාවේ අවධානය යොමු කරන්න කියන ගෞරවණීය ඉල්ලීම. දැන් අපිට කියන දැන් ලැජ්ජයි මේ පාර්ලිමේන්තුව ගැන බොහෝ වෙලාවට දැන් මේ දේශපාලනය ගැන කතා කරන්නේ අපි මෙතෙන් ඇවිල්ලා කියනවා. අපිම කියනවා මේක ඉන්නේ වැරදි කියලා. හැබැයි මේ අපි කතා කරන අපි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා කියලා දන්නේ.
මන්ත්‍රීවරු ඔබතුමාට තව විනාඩියක්
කාලයක් තියෙනවා. ගරු මන්ත්‍රීවරු මට තව විනාඩි කිහිපයක් ලබා දෙන්න. ඉතින් එතරම්දී විශේෂයෙන්ම කියන්න ඕන අද අපි සියලු දෙනාම මේකේ මේ පාර්ලිමේන්තු උත්තරීතර ආයතන. මේ පාර්ලිමේන්තු නීති සම්පාදනය කරන ආයතන. ඒකට අපි ඇවිල්ලා ඉන්න අපි සියලුම දෙනාම අපි යම් වාග්කීමක් ඇතුව හැසිරෙන්න ඕන, වාග්කීමක් ඇතුව කටයුතු කරන්න ඕන. ඒ වගේම මේකේ උත්තරීතර භාවයක් තියෙනවා. ඒ උත්තරීතර භාවය අපි ආරක්ෂා කරන්න ඕන. ඒ වගේම ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අපි මේ අවස්ථාවේ අපි සිහිපත් කරන්න ඕන. දැන් විවිධාකාරයේ දේවල් කියන්නේ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් අපි දැක්කා නීති විද්‍යාලයේ නීතිඥ විභාගයේ හොරෙන් ලියලා එක් මන්ත්‍රීවරයෙක් කියලා. ප්‍රධාන කියන්නේ පහුගිය දවස්වල මුල් පිටිවල තිබ්බේ මේ දේ. එතකොට කවුද මන්ත්‍රීවරයා? සමම්ප්‍රිය හේරත්ද? එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ද? අද වෙනකම් කවුරුවත් කිව්වද ඒක? එහෙම කවුරුවත් කිව්වේ නැහැ. යම් මේ මන්ත්‍රීගේ නම් ප්‍රකාශ කරනවා. එතකොට අර පැත්තෙන් කියනවා මේ පැත්තේ කවුරු කාමරයක ගිහිල්ලා නීතිඥ විභාගෙ ලිව්වා. අහව කෙනෙක්ගේ නම් යම් මන්ත්‍රීගේ නමක් කියනවා. ඉතින් මේ දේවල් සමාජයට හෙළි කරන්න ඕනේ. මොකද බොහෝ වෙලාවට මේ බොහෝ දෙනා සමාජයේ බොහොම අර සුදු පිරිවට ඇඳගෙන තමන් තමන් ක්ලීන් සුට් ඇඳගෙන ඒ වගේම තමන්ගේ චරිතයම ක්ලීන් කියලා හිතාගෙන ඉන්න මිනිස්සු තමයි මේ දේවල් කරන්නේ ගරුමන්තුමා. බ්‍රිටන් පරමතුමනි. ඔබතුමා ජේෂ්ඨ කීතර දන්නවා. ඉතින් එන්න ඒ දේවල් සමාජයට හෙළි කරන්න. ආන්ගේම හෙළි නොකරන තාක්කල් අර මේ 225 දෙනා අරම වදින්නේ ඒකම ලේබලේ. එහෙනම් ඒක ඒ දේ නිවැරදි කරේ නැත්තම් දැන් ඒ කවුද හොරෙන් ලියපු නීතිඥ විභාගේ හොරෙන් ලියපු මන්ත්‍රීතුමා කියලා මේ සමාජයට හෙළි කරන්න ඕන. ඒක විපක්ෂ වෙන්න පුළුවන්. ඒක ආණ්ඩු පක්ෂ වෙන්න පුළුවන්. ඒක වෙනත් පක්ෂයක වෙන්න පුළුවන්. කවුරු හරි වෙන පක්ෂයක් නියෝජනය කර කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ සියලු දෙනාම නියෝජනය කරන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව. එහෙනම් සියලු දෙනාටම එක හා සමාන වේ ලේබල් එක වදිනවා කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන්න තිය. අවසාන වශයෙන් අපේ දොළොවත්ත මන්ත්‍රීතුමා දැන් මේක කවුරු ගෙනාවත් හොඳයිනේ. තරුණ නියෝජන 1991 125 තරුණ නියෝජන හිටියා. අපි තමුන්නාසල
දන්නවා අවසන් කරන්න
2017 වසර තමයි කයින් උනේ. ඇත්තටම තරුණය කියන්නේ අලුතෙන් හිතන්න පුළුවන් පිරිසක්. මම මේ මහලු අයට බයනවාට මම ඇත්තටම විරුද්ධයි. මොකද ලෝකේ බොහෝ රටවල් වල දැන් මහලු කියන්නේ ඇත්තටම හතර පැත්ත හිතලා කටයුතු කරන්න පුළුවන් පිරිසක්. වැඩිහිටි භාවයට පත් වෙයි තමයි තමන්ගේ දැනුම මුහු පුරා යන්නේ. අත්දැකීම් බහුලයි. එතකොට ඒ ඇටතේ තමයි තරුණයාගේ නායකත්වය ඉස්මතු වෙන්න ඕනේ. මේ පාර්ලිමේන්තුව තුලත් එක වෙන්න ඕනේ. දැන් මෙතන ඉන්න ඉස්සරහ සියෝදනාම ජේෂ්ඨයෝ. ඒ ජේෂ්ඨයි වයසයි හැබැයි අත්දැකීම් බහුලයි. හැම දෙයක් ගැන කතා ක්‍රියා කරන්න යදී හතර පැත්ත බලලම කටයුතු කරනවා. දැන් තරුණයාට බලය දුන්නොත් එහෙම දැන් දැක්කනේ අර උතුරු කොරියාවේ මේ ජනාධිපති මේ වරයා අවුරුදු 20-31 නේද? අවුරුදු 31 කිම් ජොම් ජනාධිපතිවරයා කතා කටයුතු කරන ආකාරය අපි දැක්කනේ. එහෙනම් බලයක් දෙද්දී තරුණයාට විතරක් නෙමෙයි ඒක දෙන්න ඕනේ වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා ඒ වගේ සියල්ල දෙයක්ම අද ඇතිව තමයි ඒ තරුණයාට යම් දෙයක් ලබා දෙන්න බලයක් ලබා දෙන්න. ඒ 125ක තරුණ නියෝජනය මේ ප්‍රාදේශ සභාවට බලත් පාලන ආයතන වලට ලබා දෙන්න කියන්නේ කාරණයක්. එහෙනම් වැඩිහිටිභාවය කියන්නේ කවුරුවත් මේ උසුරිසිරට ලක් කරන දෙයක් නෙමෙයි. ඒක අපි ආණ්ඩු පක්ෂේ හරි විපක්ෂේ හරි මොකද මේ පාර්ලිමේන්තු තුන විශාල වශයෙන් අත්දැකීම් බහුල පිරිසක් තමයි ඉදිරියේ නියෝජනය කරන්නේ දෙපැත්තෙම. එහෙනම් ඒ අයගේ ඒ අත්දැකීම් ඒ වගේම සමාජයේ තියෙන මම හිතන්නේ මේ පාර්ලිමේන්තු තුන තියෙන අත්දැකීම් අපිට නැහැ. එන්ද ඒ වගේම පළාත් පාලන ආයතන වලත් එහෙමයි. පළාත් පාලන ආයතන වලට දේශපාලනයට අලුත් තරුණ පිරිසක් එන්න ඕන, තරුණ තරුණිය පිරිසක් එන්න ඕන. දැන් අරගල කරේ ඒකනේ බොහෝ වෙලාවට අරගල කරලා ඉල්ලුවේ විශාල වශයෙන් තරුණයෙ ඉල්ලුවේ අපිට ඒ අවස්ථාව දහිමයි කියලා. එහෙනම් මේ කාරණා අපි තේරුම් ගන්න ඕන. එහෙනම් තේරුම් ගත්තොත් තමයි අපිට ඉතිහාසයේ අපි අර ඉතිහාසයේ මොන වැරදි වුණත් අපිට වර්තමානයේ වන විට ඒ සියලු වැරදි නිවැරදි කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඒ අනුව කෙනෙක්ත් මේ අවස්ථාවේ සිහිපත් කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ගෞරවනීය ස්තුතිය පුද කරමින් මම කියන්න වෙනවා. බොහොම ස්තුති.
ස්තුති මිලාර ගරු ගායන්ත කරුණාතිලක මැතිතුමා විනාඩි 7ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් ගරු සමම් ප්‍රිය හේරත්න මැතිතුමා මුලාසෙන් පැවෙන්න.
මූලාසනාරූඪ සභාපතිතුමනි, ගලහ ජාතික භික්ෂු ගිලනෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පිළිබඳව පනත් පෙටුම්පත් ඉදිරිපත් කරලා ඒ ගැන කතා කරන වෙලාවේ අපි සතුටු වෙනවා මෙවැනි මධ්‍යස්ථානයක් ඇතිකිරීම ගැන. ඇත්ත වශයෙන් අපේ ගරුතර මහා සංඝරත්නය ගැන කල්පනා කරනකොට සෑහෙන සාසනික ආගමික මෙහෙවරක් ඉටු කරලා වයෝවෘද්ධ තත්ත්වයට පත් වුණාම ගිලන් වුණාම උන්වහන්සේලා රැකබලා ගන්න නේවාසිකව ප්‍රතිකාර කරන්න මෙවැනි මධ්‍යස්ථානයක් ඇති කිරීම ඉතාම වැදගත් කොට අපි සලකනවා. මම සතුටු වෙනවා අපේ සෞඛ්‍ය ඇමතිතුමා අමාත්‍යවරය හැටියට සෞඛ්‍යමතිවරය හැටියට පත් වුණයින් පස්සේ ඉදිරිපත් කරපු පළවෙනි කෙටුම්පත හැටියට මේක ඉදිරිපත් කිරීම ගැන මම එතුමා හිටියනම් යෝජනා කරනවා මේක ආදර්ශයට අරගෙන සෞඛ්‍යමතිවරය හැටියට එතුමාගේ දිස්ත්‍රික්කයේ අපේ ගාලු දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය වෙනුවෙන් ගිලන් වෙච්ච වෙලාවට අසරණ වෙච්ච වෙලාවට වයෝවෘද්ධ වෙච්ච වෙලාවට උන්වහන්සේලා රැකබලා ගැනීම සඳහා මෙවැනිම ගිලානෝපස්ථාන මධ්‍යස්ථානයක් ඇතිකිරීම ගැන අවධානය යොමු කරන්න කියලා. සභාපතිතුමනි අද අපි ඒ පිළිබඳව කතා කරත් අද කතා කරන්න තිබුණු දවසක් තමයි අපේ තරුණ පරම්පරා වෙනුවෙන් මේ සභාවේ වැදගත් පනතක් යෝජනාවක් සම්මත වීම ගැන. අපි දන්නවා තරුණයෝ වැඩිපුර දේශපාලනයට එහෙම නැත්නම් මැතිවරණවලට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලබා දීම පිළිබඳව අද වැදගත් තීරණයක් ගත්තා. තරුණ පරම්පරාව කියන්නේ ආර්ථික සමාජ දේශපාලන විෂමතාවයන් වඩාත්ම තදින් දැනෙන පරම්පරාවක්. ඒ විෂමතාවයන් පිළිබඳව වඩාත්ම සංවේදී ඊට එරෙහිව සටන් වදින පිරිසක් තමයි තරුණ පිරිස. වැඩිහිටියෝ සමහර වෙලාවට සභාපතිතුමනි එවැනි විෂමතාවයන් ඉදිරියේ නිහඬව වෙන්න පුළුවන්. නමුත් තරුණ පරම්පරාව එහෙම වෙන්නේ නැහැ. විශේෂයෙන්ම වර්තමාන තරුණයා තරුණිය තවදුරටත් ශ්‍රී ලාංකික තරුණයෙක් තරුණියක් විතරක් නෙමෙයි. ඔවුන් මුළු ලෝකයටම විවෘත පුජ්‍යලයෝ. විශ්ව ගම්මානයේ උරුමකාර. එවැගේම ඒ අය අයිති වෙන්නේ ඩිජිටල් පරම්පරාවට. සභාපතිතුමනි ඒ අයගේ මුහුණු පොතේ ඉන්න මිතුරු ලැයිස්තුව ලෝකෙ පුරාම අය ඉන්නවා. ඔවුන් තමන්ගේ මත ප්‍රකාශ කරාම විනාඩි ගණනකින් මුළු ලෝකෙටම ඒ මතය සන්නිවේදනය වෙනවා. ඒක තමයි ඩිජිටල් පරම්පරාවේ ප්‍රබලත්වයේ සභාපතිතුමනි. අනිත් අපි තේරුම් ගත යුතු වැදගත්ම කාරණයක් තමයි වත්මන් තරුණ පරම්පරාව කියන්නේ තවදුරටත් අර ඉස්සර වගේ ශ්‍රාවකයෝ විතරක් වෙලා ඉන්න අය නෙමෙයි, ඒ ප්‍රකාශකයන්ගේ පරපුරට අයිති වෙන කණ්ඩායමක් බව. මේ තරුණ පරම්පරාවේ ස්වභාවය දේශපාලනිකව කියවා ගැනීම තමයි අපි කාගෙත් වගකීම විය යුත්තේ. පහුගිය කාලේ පැවතුණු අර තරුණ අරගලයකින් අපි ඒක තරුණ අරගලය අපි දේශපාලනිකවයි කියවිය යුත්තේ. ඒක නිවැරදිව අවබෝධ කරගත්ත දේශපාලන පක්ෂයක් විදියට අපි නියෝජනය කරන සමගි ජන බලවේගයේ අපේ පක්ෂය මේ රටේ තරුණ පරම්පරාවට විවෘත කරලා තිබෙනවා. අනික ඒ නිසා තමයි අපේ පක්ෂයේ ඉන්න පළපුරුදු මන්ත්‍රීවරේ තරුණ වියේ පටන්ම සමවාදී ශිෂ්‍ය පෙරමුණේ ඉඳලා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඉඳලා දේශපාලන අධ්‍යක්ෂීම් රාශියක් තියෙන මන්ත්‍රීවරයෙක් හැටියට ඉමිතියාස් බාකීර් මාකර මැතිතුමා පෞද්ගලික යෝජනාවක් ගෙන එන කටයුතු කරා තරුණීන්ට වැඩි ඉඩකඩක් මැතිවරණවලදී ලබා දිය යුතුයි කියලා. එතුමා මේ යෝජනාව ගෙනාවේ ඇත්ත වශයෙන්ම තරුණීන් ගැනත් හිතලා රට ගැනත් හිතලා අනාගතය ගැන හිතලා බොහොම දූරදර්ශීව කල්පනා කරලා සත්භාවේ. ඊට පස්සේ අපි දැක්කා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඒක අතට අරගෙන පළාත් පාලන ඡන්දය කල් දැමීමේ අරමුණින් හරි මොකකින් හරි වෙනත් විදියකට යෝජනාව ගෙනා. කොහොම වුණත් දේශපාලනයේ තරුණ නියෝජනය අතිශයින්ම සංවේදී කාරණාවක් බව අපි පිළිගන්නවා. එනිසා අපි පටු දේශපාලන පාපන්දුවක් කරගන්න සූදානම් නැහැ ඒ කාරණා. එනිසා කවර අරමුණකින් ගෙනාවත් අවසන් ප්‍රතිඵලය අපේ දැක්මට එකඟ වන නිසා අපි මේ තරුණ නියෝජනයේ වැඩි කිරීමේ යෝජනාවට කවුරු ගෙනාවත් කොයි පැත්තෙන් ගෙනාවත් සම්පූර්ණයෙන්ම අපේ සහාය පළ කරනවා. මට මතක් වෙනවා සභාපතිතුමනි 88 89 තරුණ කැරල්ලක් ආපු වෙලාවේ එවකට හිටපු ජනාධිපතිතුමා ප්‍රේමදාස මැතිතුමා තරුණ අසහන කොමිටියක් පත් කරා ඒ පිළිබඳව සොයලා බලලා වාර්තා කරන්න නිර්දේශ ඉදිරිපත් කරා. ඒ කොමිසමේ සභාපති හැටියට හිටියේ මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මහත්මයා. උපසභාපතිවරයා හැටියට වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා. ප්‍රකට අධ්‍යාපනඥයෙක් හැටියට හිටපු ආර්.ටී. අලස් මැතිතුමා වැන්නම් ඒ කොමිසමේ සමාජිකත්වයේ දැරුවා.
ඔබතුමා තව ඇත විනාඩි දෙකක් කාලය.
විනාඩි
දෙකයි.
දෙකයි. ඒ නිර්දේශයට අනුව තරුණ තරුණියෝ පළාත් පාලන ඡන්දෙට අනිවාර්යයෙන්ම හැම දේශපාලන පක්ෂයකම ලැයිස්තුවට 100% ඇතුල් කරා. ඒකේ ප්‍රතිඵල අපි දැක්කා. ප්‍රාදේශීය දේශපාලනයට අපේ ගම්වල තරුණීන්ට අවස්ථාවක් ලැබුණේ හරහා. ඒ ප්‍රාදේශීය දේශපාලනේ නවතින්න නැතුව තව සමහරු පළාත් සභාව වගේ වටත් යොමු වුණා. පළාත් සභාවෙන් අත්දැකීම් අරගෙන පාර්ලිමේන්තුව දක්වා පීවරෙන් පීවර ජාතික දේශපාලනයට ගමන් කරලා මේ සභාවෙත් අද එවැනි උදවිය ඉන්න බව අපි දකිනවා. අපි දන්නවා වෙනස් වෙන සමාජය ඉතාම ඉක්මනින් ග්‍රහණය කරගන්න තරුණ පිරිසට හැකියාව තිබෙනවා. ඒ නිසා අද සෑම ශිෂ්ටයකම තරුණ තරුණියන් තමන්ගේ වගකීම් හරියට ඉෂ්ට කරන හැටි, කාර්යක්ෂමව වැඩ කරන හැටි හැම පැත්තකින්ම අද පෙන්වලා තියෙනවා. ඒ නිසා අපි රටේ පාලනයට දේශපාලනයේදී මැතිවරණවලදී වැඩි වැඩියෙන් අපේ තරුණ කොටස් සම්බන්ධ කර ගැනීම අත්‍යවශ්‍යම කළ යුතු කාරණයක්. අපි ඉදිරියේ මේ මැතිවරණවලදී අනිවාර්යයෙන්ම තරුණ කොටස්වලට අවස්ථාව දීම සඳහා මෙවැනි නීති ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. ඉතින් මගේ කාලය මම ඊට වඩා ගන්නෙ නැහැ. අපි ඔබතුමා මුලාසනේ දැන් හිටියත් ඉස්සෙල්ලා කතා කරනකොට මම ආන් හිටියා. ඔබතුමා කිව්වා වැඩිහිටියන්ගේ අත්දැකීම් වල වටිනකම, ඒ වැඩිහිටියන්ගේ අත්දැකීම් පාවිච්චි කරමින් තරුණීන්ගේ අදහසුත් එකතු කරමින් හරි ගමනක් යන්න පුළුවන් වුණොත් අපේ රටත් නිවැරදි තැනකට තල්ලු කරගන්න පුළුවන් කියන විශ්වාසය අපට තියෙනවා. එනිසා මේ ගෙනාපු යෝජනාව ඉම්තියාස් බාකිර් මාකර් මැතිතුමා කල්ැතුවම මේ සභාවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට ඉදිරිපත් කරත්, අද වෙනත් ක්‍රමයකට ආණ්ඩු පක්ෂයෙන් මේක ඉදිරිපත් කරා වුණත් මේකේ අන්තර්ගත කාරණය සම්බන්ධයෙන් තරුණීන්ට වැඩි ඉඩකඩක් අපේ මැතිවරණවලදී දේශපාලන ශේෂ්‍යයට යොමු කර ගැනීමට, රටේ පාලනයට යොමු කර ගැනීම සඳහා සමගි ජන බලවේගී අපි අවංකවම පෙනී හිටනවා කියන එක ප්‍රකාශ කරමින්, ඒ ගැන අපේ කැමැත්ත පළ කරමින්, අපේ සහාය පළ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරමි.
බොහොම ස්තුතියි ගරු මන්තුමනි. මිලකට ගරු කාදර් මස්තාන මහත්මයා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
බිස්මිල්ලාහිර් රහමානිර් රහීම්. இன்று உள்ளூராட்சி மன்ற தேர்தல் திருத்த சட்டமூலம் சம்பந்தமாக பேச கிடைத்தமைக்கு எனது நன்றிகளை தெரிவித்துக் கொண்டு, கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று எமக்கு தெரியும் கிராம மட்டங்கள்லையும் சரி மாவட்ட மட்டங்கள்லையும் அரசியல் நிலைமைகள் எவ்வாறு இந்த குறிப்பாக இந்த 2.5 வருடங்கள் சென்றிருக்கிறது என்பது பல தொடர்ச்சியான அரசியல் நடவடிக்கையில் கூட கடைசியாக இந்த 2.5 வருடங்களுக்குரிய ஆட்சியாளர்களுக்கு, அதாவது குறிப்பாக எமது அரசுக்கு ஒரு பாரிய ஒரு நெருக்கடியை கொடுக்கும் விதமான சில செயல்பாடுகள் அமைஞ்சது. அது உண்மையிலே இந்த இளைஞர்கள் வந்து இந்த நாட்டுடைய அரசியல்வாதிகள் அதிகாரிகள் மேலே வைத்திருந்த நம்பிக்கைகளை இழந்துதான் அவர்கள் இன்று இளைஞர் யுவதிகள் அந்த போராட்டங்களை மேற்கொள்ள வேண்டிய நிலைமைகள் வந்தது. ஏற்கனவே அதற்கு இனிமே இவ்வாறான நிலைமைகள் வராமல் இருப்பதற்குரிய ஏற்ற ஒரு பொருத்தமான ஒரு சட்ட திருத்தம் என்று கொண்டு வரப்பட்டிருக்கிறது என்பதைத்தான் நான் இங்கு கூறிக்கொள்ள விரும்புகின்றேன். ஏனென்றால் இளைஞர்களும் அந்த அதற்குரிய அரசியலில் வந்து இங்குள்ள நிலைமைகள், தாங்கள் செய்ய வேண்டிய தங்களுடைய பொறுப்புகள் மற்றும் தாங்கள் மக்களுக்கு சேவை செய்யக்கூடிய நிலைமைகளை உணரும் பொழுது இவ்வாறான கடந்த காலங்களில் ஏற்பட்ட அந்த நிலைமைகள் வராமல் இருப்பதற்கு இளைஞர் யுவதிகளுடைய எண்ணிக்கைகளை நாங்கள் கூட்டிக் கொள்ள வேண்டும், கூடுதலாக அரசியலுக்கு அவர்களை வரவைக்க வேண்டும் என்று என்பதற்கு ஒரு உண்மையிலே ஒரு பொருத்தமான ஒரு சட்ட திருத்தம் என்பதனை தான் நான் இங்கு கூறிக்கொள்ள விரும்புகின்றேன். இது இங்கு இவ்வாறு இருக்கும் பொழுது அங்கு இஸ்ரேலால் காசா என்கிற, அதாவது பலஸ்தீனத்தில் காசா என்கிற பகுதியில் குண்டு மலைகள் போடப்பட்டு இளைஞர் யோதிகள் மட்டுமல்ல சிறார்களையோட கொன்று குவிக்கின்ற ஒரு நிலைமைகள் இருக்கின்றது. அதை ஜனநாயகம் ஜனநாயகம் என்று பேசுகின்ற பல நாடுகள் அதை என்ன பார்த்து கொண்டிருக்கின்றார்கள் என்று தெரியவில்லை. இன்று இரண்டாம் உலக மகா யுத்தத்திற்கு பிறகு ஐக்கிய நாடு பொதுசபை என்று ஒன்று உருவாக்கப்பட்டது, எங்கும் இவ்வாறான அழிவுகள் ஏற்படக்கூடாது என்று. ஆனால் அந்த நிலைமைக்கு மாற்றமாக அந்த ஐநா பொதுசபையில் எடுக்கின்ற தீர்மானங்களையோடு ஏற்றுக்கொள்ள முடியாத அளவுக்கு தங்களுடைய வீட்டோ அதிகாரம் இருக்கிறதால இவ்வாறு இஸ்ரேலுக்கு ஆதரித்து இன்று ஒரு பெரிய கிட்டத்தட்ட கூறுவதென்றால் இந்த இன்றோடு 33 நாட்கள் நடைபெறுகின்றது. இந்த 33 நாட்களில் கிட்டத்தட்ட 11,000 பேர் உயிரிழந்திருக்கின்றார்கள். கூடுதலாக சிறுவர்கள், வயதிபர்கள், பெண்கள் இவ்வாறுதான். அந்த இந்த நிலைமைகளோடு எங்களுக்கு நாங்கள் இன்று இங்கு நாங்கள் இவ்வாறு அரசியலுக்கு இளைஞர்களை கொண்டு வரணும் என்று பார்க்கின்றோம். ஆனால் அன்று அங்குள்ள நிலைமைகளை மிகவும் கவலைக்குரியதாக இருக்கின்றது. இதற்கு காரணம் நாங்கள் தான் உலக போலீசார் என்று சொல்லிக்கொண்டு இவ்வாறான செயல்பாடுகளுக்கு ஆதரவு அளித்துக் கொண்டு அங்கு இவ்வாறான ஒரு பேரழிவு ஏற்படுவதற்குரிய காரணமாக இருக்கின்ற இந்த இஸ்ரேல், அமெரிக்கா போன்ற ஐரோப்பிய நாடுகளும் ஏனைய நாடுகளும் இன்று அவர்களுக்கு அந்த மக்கள் செய்த பாவம் என்ன, அந்த மக்கள் செய்தது என்ன, அவர்களுக்கு 1948 அந்த இடம் அவர்களுக்கு ஒரு இடமும் இல்லாமல் உலக யுத்தத்துக்கு இரண்டாம் உலக யுத்தத்துக்கு பிறகு அல்லோகப்பட்டுக்கிட்டு இருந்த அந்த யூத சமூகத்துக்கு வாழ்வதற்குரிய ஏற்பாடுகளை ஏதோ ஒரு வகையில் அவர்களிடம், அதாவது பாலஸ்தீன மக்களுடைய இடத்தை பிடித்து கொடுத்து இன்று அவர்களை வெளியேற்றியதும் காணாமல் கொஞ்சம் கட்டம் கட்டமாக தொடராக அடித்து தாக்கி 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 முழு இடங்களையும் பிடித்துக் கொண்டிருக்கின்ற நிலைமைகள் இருக்கின்றது. அதை நான் இந்த இடத்துல கண்டிக்கிறதோட அது சம்பந்தமாக நாங்கள் இந்த உலக நாடுகள் ஜனநாயகம் பேசுகின்ற ஒரு ஜனநாயகம் பேசியே அரபு உலகங்களை தாக்கின அந்த ஜனநாயக நாடுகள் ஒன்றிணைந்து விரைவாக அங்கு மக்கள் அழிகிறதை நிப்பாற்றுவதற்குரிய ஏற்பாடுகளை செய்ய வேண்டும். ஒவ்வொரு நாளும் நாங்கள் பார்க்கின்றோம் மிகவும் எவ்வாறுதான் இவ்வாறு உலகத்தில் பிறந்த ஒரு மனித இனத்திற்கு எவ்வாறுதான் இவ்வாறான எண்ணங்கள் இவ்வாறான ஒரு மனநிலைகள் வருகிறது என்பதனை பார்க்கும் பொழுது மிகவும் வேதனைக்குரிய விடயமாக இருக்கின்றது. தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, அந்த அடிப்படையில் எமது நாடும் இதற்காக நாங்கள் இன்று பல பாராளுமன்ற உறுப்பினர்களும் யுத்தம் உடனடியாக நிறுத்தப்பட வேண்டும் என்று கோரிக்கைக்கு ஆதரவாக தங்களுடைய கையெழுத்துகளை வழங்கி யுத்தம் நிறுத்த வேண்டும் என்பதனை கோரியிருக்கின்றார்கள். முன்னே அந்த வகைகளில் சால பாராளுமன்ற உறுப்பினர்களுக்கும் அதில் கையெழுத்து வைத்தவர்கள் சாலருக்கும் நாங்கள் உண்மையிலேயே ஒரு மனிதாபிமானிங்கிற முறையில் அவர்களுக்கு அவர்களை பாராட்டுறதோடு நன்றி தெரிவித்துக் கொள்ளும். ஏனென்றால் இவ்வாறு இங்கு அந்த சின்ன சிறார்களை அழிப்பது ஒரு சமூகம், அங்குள்ள ஒரு பாலஸ்தீன மக்கள் அந்த சமூகம் மறுபடியும் மீளெழுந்து விடக்கூடாது என்று இவ்வாறுதான் கடந்த 48 இருந்து தொடர்ச்சியாக தாக்கி கொண்டு வந்தார்கள். ஆனாலும் எழும்பாமல் இல்லை, தொடர்ச்சியாக ஒவ்வொரு முறையும் அவர்களுக்கு அவர்களை தாக்கும் விதமும் அவர்களுக்கு பதில் கொடுக்கிற விதமும் ஒரு விதமாக இருக்கின்றது. அதுவும் அப்ப அவ்வாறான நிலைமைகள் இல்லாமல் சமாதானம் ஏற்பட வேண்டும் என்பதுதான் என்னுடைய விருப்பம். அந்த அடிப்படைகளில் நாங்கள் இதுக்கு சம்பந்தப்பட்ட அனைத்து நாடுகள் அரபு நாடுகள் எல்லாம் ஒன்றிணைந்து விரைவாக இந்த யுத்தத்தை நிறுத்துவதற்குரிய ஏற்பாடுகளை செய்ய வேண்டும். அதே மாதிரி இந்த காட்டுமிராண்டித்தனமான தாக்குதலை இஸ்ரேல் தொடர்ச்சியாக மேற்கொள்வதற்கு நாங்கள் இங்கு கண்டனம் தெரிவிக்கிறதோடு அதை அவர்கள் உடனடியாக நிறுத்த வேண்டும் என்று இந்த சபையில் நான் கேட்டுக்கொள்கின்றேன். இதே போல்தான் கடந்த இங்கே நாங்கள் கூறும் பொழுது எமது அதாவது இந்த குறிப்பாக இந்த இரண்டு நாட்கள் மூன்று நாட்கள் எமது பாராளுமன்றத்தில் கிரிக்கெட் சம்பந்தமாகத்தான் ஒரே ஒரு ஒரே போராட்டம். உண்மையில் எங்கு ஊழல் நடக்கின்றதோ எங்கு மோசடி நடக்கின்றதோ அதை நாங்கள் எதிர்க்க வேண்டும். அதில் நாங்கள் மாற்றுக்கருத்தில்லை. ஆனால் நாங்கள் அந்த அதுகளே ஒரு முறைகள் அங்குள்ள வீரர்கள் இப்பொழுதே மிகவும் சோர்வடைந்து அவர்கள் பல தோல்விகளை கண்டு சோர்வடைந்திருக்கின்றார்கள். அவர்கள விளையாட்டு என்பது வெற்றி தோல்விதான். ஒரு வியாபாரம் என்றாலும் லாப நஷ்டம். அதே மாதிரி பாராளுமன்ற தேர்தலையோ எந்த தேர்தலில் கேட்கிறவர்கள் எல்லோரும் வெற்றி பெறவும் முடியாது. அந்த அடிப்படையில் ஏதோ சில வகைகளில் இன்று வீழ்ச்சி அடைந்தாலும் அதை நாங்கள் உயர்ந்த நிலைக்கு கொண்டு வந்து சென்ற காலங்களில் எவ்வாறு நாங்கள் வேர்ல்ட் கப் அதே போல ஏசியா கப்பில் நாங்கள் எடுத்தோமோ அதற்குரிய ஒரு அணியை நாங்கள் பலமாக்குவதற்குரிய ஏற்பாடுகளை நாங்கள் விரைவாக செய்ய வேண்டும் என்று இங்கு நாங்கள் அந்த முடிவுக்கு வர
வேண்டும். காலத்தில்
அப்படி இருக்கின்ற அதே போல எங்கள் கூறுவதென்றால் இன்றைக்கு உண்மையிலே வந்து அந்த சபை ஒத்திவைப்பு வேலையிலான அந்த பிரேரணை இன்று வருகின்றது. வடமாநிலத்தில் நீண்ட காலமாக வடமாநிலத்திலிருந்து நீண்ட காலமாக இடம்பெயர்ந்தவர்களை அவர்களை நாங்கள் மீள்குடியேற்ற வேண்டும் என்ற சம்பந்தமாக வடமாநிலத்தில் கிட்டத்தட்ட 90ஆம் ஆண்டு அவர்கள் விரட்டி அடிக்கப்பட்டார்கள். ஆனால் அதற்கு பிறகு 2009ஆம் ஆண்டு பல யுத்தம் முடிந்ததுக்கு பிறகும் பல அவர்களுக்குரிய அவர்கள் மீள்குடியேற்ற முடியவில்லை. இதற்காக நீண்ட காலமாக இடம்பெயர்ந்த மக்களை மீள்குடியேற்றுங்கிற ஒரு ஜன செயலணிகளோடு கடந்த காலங்களில் போடப்பட்டிருந்தது. அப்ப அவ்வாறான அந்த வகையிலோடு அந்த ஒரு அந்த அந்த அன்று விரட்டப்பட்ட மக்கள் இன்றும் மீள்குடியேற்றப்படவில்லை. ஆனால் மீள்குடியேறியவர்களுக்குரிய வாழ்வாதாரம் சரியாகவில்லை. இப்ப வீடுகளை கணக்கு பார்க்கிறாங்க, வீடுகள் கட்டி கொடுத்து இத்தனை வீடுகள் மூடப்பட்டிருக்குது, உடனே அதை மாற்றி கொடுங்கன்னு சொல்றாங்க. எப்படி? ஆனால் அங்க வந்து அந்த வீடு கொடுத்ததுக்கு அவர்களுக்குரிய வாழ்வாதாரம் இல்லை. கிட்டத்தட்ட 90ஆம் ஆண்டு இடம்பெயர்வு 2009க்கு பிறகு மீள்குடியேற்றம் நடக்கிறால் ஒரு சந்தர்ப்பங்களை வழங்கணும். அப்ப இந்த கிட்டத்தட்ட அரசாங்கத்துடைய அதாவது கொரோனா தாக்கம் அதே மாதிரி பொருளாதார தாக்கங்கள் காரணமாக இந்த மீள்குடி கடந்த காலங்களுக்குரிய நடந்த மீள்குடியேற்றங்கள் தொடர்ச்சியாக நடைபெறவில்லை. இருந்தாலும் அந்த மக்களுக்குரிய தேவைகளை நாங்கள் அரச பிரதிநிதிகள் அடிப்படைகளில் அந்த பகுதிகளில் செய்து கொடுத்திருக்கின்றோம். அதே போல இன்றும் நாங்கள் இப்பொழுது பொருளாதாரம் ஓரளவு நல்ல முறையில் வர்றதால விரைவாக அந்த மக்களுடைய மீள்குடியேற்றத்தை மீள்குடியேற்றம் என்றால் அவர்களுக்குரிய குறிப்பாக சொல்றதென்றால் அவர்களுக்கு பிறகு ஃபாரஸ்ட்ரை கெசட் பண்ணியிருக்கின்றார்கள். அவர்களுடைய காணிகளை அபகரித்தாச்சு. அப்ப காணிகள் இல்லாமல் அவர்களுடைய வாழ்வாதாரத்தை மேற்கொள்வதற்குரிய அங்க வீட்டுக்கு நிலம் கொடுக்கப்பட்டிருக்குது, அவங்களுக்குரிய விவசாய தேவைகள் நிறைவு செய்து கொடுக்கப்படவில்லை. அதே போல இவ்வாறான ஒரு அங்கே உள்ள உட்கட்டமைப்புகள் கடந்த காலங்களில் செய்யப்பட்ட வேலை திட்டங்கள் உட்கட்டமைப்பு வேலைகள் எல்லாம் இந்த பொருளாதார தாக்கத்தால் நிப்பாட்டப்பட்டிருக்கின்றது. ஆனால் அந்த கடந்த காலங்களில் பில்லியன்ஸ் எல்லாம் கொடுத்தாச்சு. இப்ப இந்த நிப்பாட்டப்பட்டிருக்கிற வேலைகளை நாங்கள் இந்த பட்ஜெட்லையும் நாங்கள் அதுக்குரிய அரசிடமும் ஜனாதிபதி அவர்களிடமும் அரசிடமும் இது சம்பந்தமான முழு தகவலையும் கொடுத்து எங்கெங்கு இந்த இலங்கையில TFR கூடாக செய்யப்பட்ட வேலைகள் எங்கு இடைநிறுத்தப்பட்டுச்சோ அதற்குரிய நிதிகளை இன்ஷா அல்லாஹ் வர்ற பட்ஜெட்ல எங்களுக்கு நிதிகளை ஒதுக்கி தந்து அந்த வேலைகளை முடிப்பதாக எங்களுக்கு வாக்குறுதி தரப்பட்டிருக்கின்றது. அதுகளை நாங்கள் செய்வதற்கு அந்த வேலைகள் வேலைகளை நாங்கள் செய்து கொண்டிருக்கிறோம். அதே போல தான் நாங்கள் இங்கு கூறுவது வந்து அந்த மக்கள் இன்று உண்மை ஒரு பெரிய ஒரு பாவப்பட்ட மக்கள் மாதிரி அவங்களுடைய மீள்குடியேற்றம் பண்ணி அங்கு வந்தவர்களுடைய வாழ்க்கையும் அப்படித்தான் இருக்குது. கடந்த 10 கிட்டத்தட்ட பொருளாதாரம் நல்ல நிலையில் இருக்கையிலையும் கட்டம் கட்டமாக அவர்கள் அங்கு மீள்குடியேற்றங்கள் நடைபெற்றிருக்கின்றது. அந்த மீள்குடியேற்றம் சரியாக பூரணத்துவப்படுத்தப்படவில்லை. அதற்குரிய ஏற்பாடுகளை நாங்கள் இந்த பட்ஜெட்டுக்குள்ளாக எங்களுக்கு ஏற்பாடு செய்து தருவதாக எங்களுக்கு சொந்தமாக ட்ரெஷரியால் கூறப்பட்டிருக்கின்றது. அந்த இடத்துல அந்த வகையினை நன்றிகளை தெரிவித்துக் கொண்டு இந்த மீள்குடியேற்றத்துக்கு பிரதானமாக இருக்கின்ற மரிச்சிக்கட்டி அதாவது புத்தள மரிச்சிக்கட்டி பாதைகள் அவசரமாக திறக்க வேண்டும். அதற்குரிய ஏற்பாடுகளையும் தொடர் நடவடிக்கையிலும் நான் நேற்றும் இது சம்பந்தமாக நடந்த கூட்டங்களில் கோரியிருக்கின்றேன். விரைவாக அதுகளுடைய விடுவிப்பெல்லாம் அநேகமாக இருக்கும் நினைச்சு அதே மாதிரி காணி ஃபாரஸ்ட் விடுவிக்கிற சம்பந்தமாக நீண்ட வேலை திட்டம் ஒன்று செய்து எமது மேன்மைதங்கி ஜனாதிபதி அவர்களுடைய ஒரு இணக்கப்பாடான கடந்த காலங்கள் அவ்வாறு இணக்கப்பாடு கிடைக்கல. உண்மையிலே ஜனாதிபதி அவர்கள் இந்த இடத்துல நான் குறிப்பிட்டாக வேண்டும், அவர்கள் அவ்வாறான ஒரு இணக்கப்பாட்டுடன் 83 பிறகு பண்ணப்பட்ட கெசட்டுகள் திக் ஃபாரஸ்ட் இல்லாததெல்லாம் ரிலீஸ் பண்ணி எமது இந்த இடம்பெயர்ந்த இந்த மீள்குடியேறிய மக்களுக்காகவும் அதே மாதிரி இந்த நாட்டுடைய பொருளாதாரத்தை மேம்படுத்தும் விதமாகவும் அதுகளையும் விடுவிச்சு தர்றதுக்குரிய ஏற்பாடுகளும் செய்யப்படுகிறது என்பதை இங்கு கூறிக்கொண்டு நேரம் தந்தமைக்கும் எனது நன்றிகளை தெரிவித்து நிறைவு
செய்கின்றேன். அப்துல் ரிஷாத் பதூர்தீன்
ரஹ்மானி ரஹீம். சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, இன்று தேர்தல் முறைகளை மாற்றுவது சம்பந்தமாக இளைஞர்களுக்கு இடம் கொடுப்பது சம்பந்தமான பிரேரணையை இம்தியாஸ் பாக்கி மாக்கார் அவர்கள் இங்கு முன்வைத்தார். எனவே அவருக்கும் ஏற்றோடு சேர்ந்த மற்றவர்களுக்கும் என்னுடைய மனமார்ந்த நன்றியை தெரிவித்துக் கொண்டு, தேர்தல் திருத்தங்களை செய்கின்ற பொழுது இந்த நாட்டிலே வாழுகின்ற சிறுபான்மை இனத்தவர்களுடைய, அது மலையகமாக இருக்கலாம், தமிழர்களாக இருக்கலாம், முஸ்லிம்களாக இருக்கலாம், இந்த நாட்டிலே ஜனநாயகத்தை விரும்புகின்றவர்கள் அவர்களுடைய பெர்சன்டேஜுக்கேற்ப அந்தந்த சபைகளிலே, அந்தந்த மாகாண சபையாக இருக்கலாம், பாராளுமன்றமாக இருக்கலாம், அல்லது உள்ளூராட்சி மன்றங்களாக இருக்கலாம், அவற்றிலே அந்தந்த பெர்சன்டேஜ் பாதுகாக்கப்படுகின்ற முறையிலே சட்டங்களை திருத்த வேண்டும் என்று முதலிலே இந்த சபையிலே வேண்டுகோள் விடுக்கின்றேன். அதே போல 8400 மேற்பட்ட ஊழியர்கள் உள்ளூராட்சி மன்றங்களிலே, அதாவது தற்காலிக சேவையாளர்களாக பல வருடங்களாக சேவை செய்கின்றார்கள். அவர்களை பற்றி ஆளுநர்கள் வாக்குறுதி கொடுத்தாலும், அதற்கு பொறுப்பான அமைச்சர் பலமுறை வாக்குறுதி கொடுத்தாலும், இதுவரை அவர்களுடைய நியமனம் நிரந்தரமாக்கப்படவில்லை. எனவே ஜனாதிபதி அவரிடத்திலே அந்த 8400 பேருடைய நியமனத்தையும் நிரந்தரமாக்கி கொடுக்குமாறு இந்த உயர் சபையிலே வேண்டுகோள் விடுக்கின்றேன். அதேபோல கிரிக்கெட்டிலே நடைபெறுகின்ற ஊழல் சம்பந்தமாக அந்த அமைச்சரே கிரிக்கெட் சபையை கட்டுப்படுத்த முடியாமல் தடுமாறுவதை நாங்கள் கண்டோம். இந்த நாட்டிலே கிரிக்கெட் துறை மிக மோசமாக சென்று கொண்டிருக்கிறது. வடக்கு கிழக்கிலே மலையகத்திலே அதேபோல இந்த நாட்டிலே வாழ்கின்ற எத்தனையோ சிறுபான்மை தகுதி வாய்ந்த விளையாட்டு வீரர்கள் இருக்கிறார்கள். ஆனால் அவர்களை இந்த கிரிக்கெட் அதாவது விளையாட்டுத் துறையிலே உள்வாங்குவதற்கான எந்தவித ஆக்கப்பூர்வமான நடவடிக்கையும் கிரிக்கெட் சபையோ அல்லது அமைச்சர்களோ அரசாங்கமோ முன்னெடுக்கவில்லை. எதிர்காலத்தில் அதை முன்னெடுங்கள் என்று அன்பாக நான் வேண்டுகோள் விடுக்கின்றேன். அதேபோல மிக மோசமாக இன்று காசாவிலே குண்டுமலை பொழிந்து கொண்டிருக்கின்ற இஸ்ரேல், அதற்கு பக்கபலமாக மேற்கத்தைய வல்லரசுகள் செய்கின்ற அநியாயங்கள், ஒவ்வொரு நிமிடமும் குழந்தைகள், தாய்மார்கள், விதவைகள் விதவிகளாக்கப்பட்டுக் கொண்டிருக்கிறார்கள், குழந்தைகள் அழிந்து கொண்டிருக்கிறார்கள், காயப்பட்டுக் கொண்டிருக்கிறார்கள், வைத்தியசாலைகளில் கூட குண்டுகளை வைத்து நாசப்படுத்திக் கொண்டிருக்கிறார்கள், வாழ முடியாமல் தத்தளித்துக் கொண்டிருக்கிறார்கள். முழு ஐநாவிலே 120 மேற்பட்ட நாடுகள் சீஸ்பயரை வேண்டி நிற்கின்ற பொழுதும் இந்த இஸ்ரேல் அடங்காப்பட அதாவது மிக மோசமான இந்த காரியத்தை தொடர்ந்து செய்து கொண்டிருக்கிறார்கள். அமெரிக்கா, பிரான்ஸ், அதேபோல யுகே போன்ற நாடுகள் அவர்களுக்கு பக்கபலமாக இருந்து இந்த ஈன செயல் செய்வதற்கு அவர்கள் உதவி செய்வதை நாங்கள் வன்மையாக இந்த சபையிலே கண்டிப்பதோடு, இந்த பாராளுமன்றத்திலே பல கட்சிகள் இருக்கிறது, குறிப்பாக எல்லா கட்சிகளைச் சேர்ந்தவர்களும் இன்று 153 பேர் கையொப்பமிட்டிருக்கிறார்கள். அதாவது ஐநாவுடைய செயலாளர் நாயகம் அவர் மிஸ்டர் அண்டனியோ குட்ரஸ் அவர்களுக்கு எழுத்து மூலமான கடிதத்தை, சில வேண்டுகோள்களை இந்த பாராளுமன்றத்தில் இருக்கின்ற முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ அவர்கள், முன்னாள் ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்கள், இன்றைய பாராளுமன்றத்துடைய எதிர்க்கட்சித் தலைவர் கௌரவ சஜித் பிரேமதாசா உட்பட இந்த பாராளுமன்றத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற எல்லா கட்சிகளுடைய தலைவர்களும், மூன்றில் இரண்டு பெரும்பான்மை பாராளுமன்ற உறுப்பினர்கள் கையொப்பமிட்டு ஐநா சபைக்கு இந்த கடிதத்தை எதிர்வரும் திங்கட்கிழமை நாங்கள் அனுப்ப இருக்கிறோம். அந்த கடிதத்தை இந்த சபையிலே இந்த கையொப்பங்களோடு சேர்த்து நான் ஹன்சாட்டிலே சேர்த்துக் கொள்ளுமாறு வேண்டிக் கொண்டு இந்த கடிதத்திலே நாங்கள் நீண்ட கடிதம், அதிலே சில டிமாண்ட்களை வைத்திருக்கிறோம். அந்த டிமாண்ட்களை இங்கு நான் குறிப்பிட விரும்புகின்றேன். We demand the world, the key role players of the global politics to look at the root cause of the issue of the Mediterranean region and to find ways of practical actions to treat this problem immediately by implementing the right and genuine solution of the creating and recognizing the independent and sovereign state of Palestine of 1967 borders with East Jerusalem as its capital. This will be the only way to achieve stability and a justifiable peace in the region, and the world must act to ensure that Israel must accept the same. Number two, we demand to stop the war immediately and to come to the table of negotiation to fulfill the stressing need to implement the universally agreed resolutions, the international laws and the decisions made in this regard. The international community should fulfill their obligations to the maximum level to support the creation of the independent state of Palestine. Number three, Israel should be held accountable under international laws and the universal humanitarian regulations for the blatant war crime that they commit now and before alike. Number four, as members of Sri Lankan Parliament, we appeal the United Nations and all its agencies, international community, all governmental and civil institutions, NGOs, INGOs, and all civic-minded citizens of the world, those who love and seek peace in the world, to swiftly act by taking necessary steps to be imposed on Israel to stop its onslaught, oppressions and aggressions against the people of Palestine. Number five, we humbly appeal to the Western countries, especially the three permanent members of the UN Security Council, USA, UK and France, to stop supporting Israel and apply fair play in keeping with international laws without hypocrisy and double standard. This is the time to be honest and genuine, especially when it comes to dealing with human values, human rights, for people to live in dignity and peace. A letter had been sent in this regard to UN Secretary General, signed by more than two-thirds of which amounts to 153 members of parliament of this house, comprising of former President Mahinda Rajapaksa, Honorable Maithripala Sirisena, Leader of the Opposition Honorable Sajid Premadasa, and members from various other political parties, including prominent leaders of political parties. We stand for the truth. May justice prevail. Thank you.
Bhoomi Sadhikar Mantumani, Meelangata Garu, J.C. Alavathulu Mantum, Abutura Vinadi, Name Kalayak Labinam.
Garu Mulasanarudu Mantritumani, Gala Badravati Dachika Bishu Gilan, ගිලනොපස්ථාන මධ්‍යස්ථානයේ බාරය පනත සාකච්ඡා කරන වෙලාවේ විශේෂයෙන්ම එම විශ්ව මධ්‍යස්ථානයේ අපේ නායක ස්වාමින් වහන්සේත් වැඩ සිටින වෙලාවේ කතාවලින් අපිට පැහැදිලි වුණා උන්වහන්සේ දීර්ඝ කාලයක් ස්වේච්ඡාවෙන් මේ කටයුතු කරගෙන ගිහිල්ලා අද මේක පනතක් හැටියට සංශෝධනය කරලා ඒ සඳහා යම් සහයෝගයක් ලැබෙන වෙලාව. ඒ වගේම තමයි අද ඉතාමත් වැදගත් දවසක් මේ වෙලාවේ උදේවරුවේ පළාත් පාලන මැතිවරණ ඡන්ද ක්‍රමයේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම තරුණ නියෝජනය සම්බන්ධයෙන් යෝජනා සම්මත වුණා. ඒකදී විශේෂයෙන්ම ඉම්තියාස් වාකිර් මැතිතුමා මන්ත්‍රී පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට මේක පෙර ගෙනත් තිබුණත් විශේෂයෙන්ම මේ 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 දලවත්ත මැතිතුමා ගෙනාපු යෝජනාව දැන් මේ වෙනකොට සම්මත වෙලා තියෙනවා. ඉතින් අපි පැහැදිලි කරන්න ඕනේ මේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කතා කරනකොට අපිට අමතක කරන්න බෑ 1990 අංක 25 ධාරණ පනත. මොකද මමත් මුලින්ම ප්‍රාදේශ සභාවට ඉදිරිපත් වෙලා සභාපතිතුමා හැටපත් වෙලා 91 මේ දේශපාලන ගමන ආරම්භ කරපු නිසා එවකට පළාත් පාලන ඇමතිවරයා හැටියට කටයුතු කරපු ප්‍රේමදාස මැතිතුමා, රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඒ පළාත් පාලන පනත ඇත්තටම අපි දැක්ක ඒකෙදි විශේෂයෙන්ම අර තරුණ කැරල්ල එහෙම නැත්නම් ඒ සිද්ධියෙන් පස්සේ එතුමාට යෝජනා වුණු කාරණා අනුව 40% තරුණ නියෝජනය ඇතුල් කළ තමයි ඒ පනත ක්‍රියාත්මක කරේ. ඒ අනුව මේ රටේ තරුණයන්ට පළාත් පාලන ව්‍යුහයට ඇතුල් වෙන්න විශේෂයෙන්ම නගර සභා, ප්‍රාදේශ සභා, සුළු නගර සභා වලට ඇතුල් වෙන්න අවස්ථාව ලැබුණා වයස 18 උඩ 35ට අඩු තරුණ තරුණියන්ට 40% අනිවාර්යෙන්ම නාම යෝජනා ලැයිස්තුවේ තියෙන්න ඕනේ. එහෙම නොතිබුණා නම් ඒ ලැයිස්තුව පිළිගත් නොහැකි ලැයිස්තුවක් හැටියට ඉවත් වෙනවා. අපි දැක්ක කොළඹ නගර සභාවට එක අවස්ථාවක ප්‍රධාන දේශපාලන පක්ෂයක ලැයිස්තුවක් ඉවත් වුණා. ඒකට හේතුව තමයි මේ තරුණ ලැයිස්තුවේ හිටපු එක් අයගේ වයස් සීමාව 18යි 35 අතර නොතිබීම. ඉතින් එවැනි තත්ත්වයක් තමයි ඒ 1990 අංක 25 ධාරණ බලපත්‍ර පාලන පැතිවරණ පනතේදී තරුණයන්ට ඒ අවස්ථාව ලබා දුන්නේ. ඉතින් ඇත්තටම තරුණයන්ට දැන් මේ අද ගෙනාවු පනත තුල තරුණයන්ට 25% අවස්ථාවක් ලබා දීම සඳහාත්, ඒ වගේම කාන්තාවන්ට ඒ අවස්ථාව ලබා දීම සඳහාත් මේ සංශෝධනයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉම්තියාස් වාකිර් මැතිතුමා ගෙනාවු පෞද්ගලික යෝජනාවෙත්, ඒ වගේම ඊට පසුව අද සම්මත වුණු දොළොත් මහත්මයා ගෙනාවු යෝජනාවෙත් එකම ආකාරයෙන් මේ කාරණා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම ඒ ගැන අපි සතුටු වෙනවා. මොකද මේ තරුණයන් අද මේ රටේ ඇතිලා තියෙන මේ බංකොලොත් භාවයත් එක්ක අපි දකිනවා. අද අපි දැක්ක පහුගිය කාලේ වැඩිම පෝලිං ගණනාවක් තිබ්බ එක පැත්තකින් පාස්පෝර්ට් කන්තෝරුවේ. ඒ කියන්නේ විදේශගත වෙන්න තමයි විශාල තරුණ පිරිසක් ලෑස්ති වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අද මේ වෙනකොට අපි දන්නවා විශාල පිරිසක් තරුණ උදවිය නොයෙකුත් තානාපති කාර්යාලවලට ඉල්ලින් කරලා තියෙනවා එකක හේතු මත විදේශගත වෙන්නේ. ඉතින් ඒ නිසා මේ රැකියාවලට යන අයට අමතරව ඉගෙන ගැනීමට එහෙම නැත්නම් නොයෙකුත් ආකාරයෙන් අද තරුණයන් රට හැර යන දැනට පත් වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අද මේ தත්ත්වය උදා වෙලා තියෙන මේ රට බංකොලොත්භාවය ඇතිවීම නිසා අද තරුණයන්ට අනාගතය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි දෙමෝපියන්ටත් තමන්ගේ දරුවන්ට මේ රට තුල ජීවත් විය හැකිද, එහෙම නැත්නම් අනාගතයක් තියෙනවද කියන කුකුසක් අද ඇති වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ මෙවැනි සංශෝධන ගෙනල්ලා විශේෂයෙන්ම පළාත් පාලනය කියන්නේ පළාත් පාලන ආයතන කියන්නේ පහළම තියෙන දේශපාලන අධිකාරී ආයතනය, නගර සභාව, ප්‍රාදේශ සභාව, සුළු නගර සභාව කියන්නේ. ඉතින් මේවා තුළට වැඩිපුර තරුණයන්ට ඇතුල් වෙන්න අවස්ථාව ලබා දීලා අපි දැක්කා පහුගිය කාලේ අරගලය තුල අපි දැක්කේ විශාල වශයෙන් ඉන්න පිරිස තරුණ පිරිස. එමනම් ඒ අයට තමන්ගේ ප්‍රදේශය තුළ පළාත් පාලන ආයතනයේ පළාත් සභාවේ තීන්දුව දෙන ගන්න විතර නෙවෙයි පාර්ලිමේන්තුව දක්වා තරුණ පිරිස නියෝජනය වෙන ආකාරයෙන් මේ මැතිවරණ එහෙම නැත්නම් ඒ ක්‍රමවේදය සකස් විය යුතුයි කියන එක තන අපි ඉන්නවා. ඒ වගේම විශේෂයෙන්ම පළාත් පාලන ආයතනයේ මේක ආරම්භ කරන එක ඉතාම වැදගත්. 1990 තිබුණු ඡන්ද ක්‍රමයේ යටතේ පළාත් පාලන ඡන්ද ක්‍රමයේ යටතේ විශේෂයෙන්ම කියන්න ඕනේ 40% තරුණ නියෝජනය තිබුණා විතරක් නෙමෙයි ඒ ඡන්ද ක්‍රමයේ තුල පළාත් පාලන ආයතන සභිකයන් සංඛ්‍යාව නගර සභා, සුළු නගර සභා, ඒ වගේම මහා නගර සභා, ප්‍රාදේශ සභා ගත්තාම තිබුණේ 5000කට අඩු ප්‍රමාණයක්. දැන් මේ අලුත් ඡන්ද ක්‍රමයේ තුල දැන් මේක 8000 දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ මම කියන්නේ මේ සංශෝධනයේ මේවත් ඇතුල් වෙන්න ඕන. මොකද සමහර නගර සභාවල, ප්‍රාදේශ සභාවල තියෙන සභාශාලාව ඉන්න ප්‍රමාණය දෙගුණයක් වුණාම ඇත්තම පහුගිය මැතිවරණයෙන් අපි දැක්කා ප්‍රමාණවත් නැති වුණා මේක ඉඩ. ඉතින් ඒ ප්‍රමාණය මං හිතන්නේ ඇත්තම
දෙගුණයක් වැඩි වෙනවා කියන්නේ විශාල සංඛ්‍යාවක්. මොකද ඒ වෙලාවේ 2017 පළාත්පාලන ඡන්ද ක්‍රමයේ සංශෝධනයේදී මම හිතන්නේ බලලා තියෙන්නේ ඒ වෙලාවේ ඒ හිටපු කමිටුවේ කණ්ඩායම මේ කොට්ටාස වලට කඩලා මේ ඡන්දේ පැවැත්ම ගැන විතරයි. එදිනෙන් එහාර දෙයක් බලලා තියනවා කියලා පේන්න නැහැ. මොකද කොට්ටාස කැඩුවාම මේක දෙගුණයක් වුණා.
බොතම තව ඇත්ත විනාඩි දෙකක් කාලය.
ඉතින් ඒ නිසා ඒ தත්ත්වය තුළ ඒක ඇත්තම ව්‍යාකූල தත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ පනත මේ තරුණයන් ඇතුළු කිරීම ගැන අපි සතුට වෙනා වගේම මේක තවදුරටත් සංශෝධනය විය යුතුයි. විශේෂයෙන්ම මේ മന്ത്രി සංඛ්‍යාව 5000ට අඩු වෙන තරමට පළාත් පාලන ආයතනවල මේක ගේන්න ඕනි කියන තැන අපි ඉන්න සාකච්ඡා ගන්නවකට මම සහභාගි වුණා. ඒ වගේම තමයි ඡන්ද ක්‍රමයේ සම්බන්ධයෙන් කතා කරමින්දී මනාප ඡන්ද ක්‍රමයේ පළාත් පාලන මැතිවරණයේදී ක්‍රියාත්මක වීමේදී ඒක එච්චර අපහසුකාරියක් නෙවෙයි. පළාත් පාලන කොට්ටාසියක් කියන්නේ ග්‍රාම සේවාසම් එහෙම නැත්නම් ඡන්ද මධ්‍යස්ථාන 20ක් 25ක් එහෙම නැත්නම් 50ක් වාගේ ඉතා අඩු සංඛ්‍යාවක්. ඒ නිසා ඕනම අපේක්ෂකකට ඒ අනු විශේෂයෙන්ම 1990 තිබු ඡන්ද ක්‍රමයේ යටතේ ගෙයින් එකට ගිහිල්ලා කතා කරන්න අවස්ථාව තියෙනවා, හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ක්‍රමය සාර්ථකව පැවතුණු ක්‍රමයක්. ඒක තමයි වෙනස් වෙලා ආවේ. නමුත් ඒක දැන් ව්‍යාකූල වෙලා තියෙන නිසා ඉදිරියේදී පළාත් පාලන මැතිවරණයකදී මම හිතන්නේ දැන් මේ අලුත් ඡන්ද ක්‍රමය ආවත් එක්කම දැන් නාම යෝජනා කැඳවලා තියෙන අවස්ථාව. ඡන්දෙට නාම යෝජනා කැඳවලා කල් දාලා තියෙන මුදල් නැහැ කියලා. දැන් මම හිතන්නේ අදින් පස්සේ මේක කතා නැගිටම අස්සම් කරාට පස්සේ දැන් ඡන්දේ ඉරේම කැන්සල් වෙනවා. එතකොට ආයෙ අලුතෙන් නාම යෝජනා කැඳවන්න වෙනවා. ඉතින් එහෙමනම් අපි කියන්නේ ඒ தත්ත්වය තුළ නීතිානුකූල தත්ත්වය එහෙම එනකොට මේක මේ තියෙන ව්‍යාකූල தත්ත්වය සම්පූර්ණයෙන් විසඳලා තරුණයන් ඇතුළු කරන එක විතරක් නෙමෙයි, කාන්තාවන් ඇතුළු කරන එක විතරක් නෙමෙයි, මේ ඡන්ද ක්‍රමයේ තියෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා, മന്ത്രി සංඛ්‍යාවේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා, ඒ සියල්ල සංශෝධනය කරලා මම හිතන්නේ ඉදිරියේදී ඡන්දයක් එනකොට කටයුතු කරනවා නම් වැදගත් වෙනවා. මොකද මේ தත්ත්වය තුළ මහජනතාවට අවශ්‍ය කරන සහයෝගය, ජනතාවට අවශ්‍ය සහයෝගය ලැබෙන ක්‍රමයකට නෙමෙයි මේක තියෙන්නේ, වෙනත් ආකාරයෙන් තමයි තියෙන්නේ. පහුගිය පළාත් පාලන මැතිවරණ අපි ඒක දැක්කා. ඒ වගේම තමයි අපි කතා කරන්නේ දැන් ක්‍රිකට් ගැන. මට පොඩි කාලයක් දෙන්න, අපිට ඊයේ ඒ අවස්ථාව ලැබුණේ නැහැ. අපි දන්නවා අපේ රටේ 1996 දී ලෝක කුසලානේ අපේ අර්ජුන රණතුංග මහත්තයා
මේ කාලය අවසන්
ලංකාවට ගෙනාවා. මට පොඩි වෙලාවක් දෙන්න. නමුත් ඒ தත්ත්වය තුළ අපි දැක්ක එවකට ක්‍රිකට් බාරව හිටියේ මේ සංගමේ සභාපතිර හැටි රිටිය ආනාපුජේවා මැතුමා. මං හිතන්නේ පකිස්තානයේ මේක තරග කරලා ජයග්‍රහණේ අරගෙන ලංකාවට කුසලානේ අරන් එන්න ඉස්සෙල්ලා ආනාපුංජේ මහත්තයා ගෙදර යවුවා.
ඔබතුමාට තව විනාඩි 6ක් කාලයක් තියෙනවා. විනාඩි 6ක්.
හොඳයි, බොහොම ස්තුතියි. ඉතින් එහෙමනම් බොහොම ස්තුතියි. ඒ ඒ ඒ தත්ත්වය තුළ අපි දැක්කා එතුමාට ඒ ජයග්‍රහණය සඳහා එතුමාගේ මම අපි දන්න තරමින් ඒ වෙනකොට ක්‍රිකට් සංගමයට මේ වගේ මුදල් තිබුණේ නැහැ. ලෝක කුසලානේ ආවට පස්සේ තමයි හැම කෙනාගේම අවධානය සල්ලි මෙතෙන් ආවේ. එතකොට එතුමාගේ පෞද්ගලික මුදල් පවා වියදම් කළා තමයි පුහුණුවෙන් කටයුතු සහ අනිකුත් අවස්ථාවන් වලට ඒ පුහුණු කරුවන් ගෙනල්ලා ඒ කාර්යයේ ඉෂ්ට කරේ. අපි ඒ ගෞරවය එතුමාට දෙන්න ඕනේ. මොකද නමුත් ඒ අපේ ඔය තියෙන කණ්ඩායම් ඔය කල්ලි කීපයක් එකතු වෙලා අඩු ගානේ කුසලානේ එනකොටම සභාපතිකම අයින් කළා, උපසභාපතිලා සභාපති බවට පත් වුණා. අපි දැක්කා ඒ වෙලාවෙත් මේ මොකද්ද මේ කරපු අසාධාරණේ, මේක ඉස්සරහට ගෙනල්ලා මේ ලෝක කුසලානේ ගන්න විශාල ශක්තියක් දුන්න මිනිස්සයා එළවලා මේ කල්ලි කණ්ඩායම් එකතු වෙලා මම හිතන්නේ 96 ලෝක කුසලානේ පස්සේ තමයි මේ ප්‍රශ්න ගණනාවක් ආවේ. මොකද ක්‍රිකට් වලට සල්ලි ආවා, විකාශනය කරනවට ඩොලර් එනවා. මේ ප්‍රශ්නෙත් එක්ක අද දැන් මේ කල්ලි ගණනාවක් එකතු වෙලා රණ්ඩු කරමින් මේ අද ගෙනියන්නේ ක්‍රිකට් වලට තියෙන ආදරෙත් නෙමෙයි, තමන්ගේ ව්‍යාපාර කරන්න. ගොඩක් දෙනෙක් අපි දන්නවා පැහැදිලිව මෙතන තියෙන ප්‍රශ්නේ එකයි. දැන් අද අපි දකිනවා මොනතරම් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුල දැන් පක්ෂ විපක්ෂ දෙගොල්ලම එකතු වෙලා යෝජනාවක් ඊයේ අපි සම්මත කරා. ඉතින් ඒ වගේම තමයි අපි දැක්කා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට මේ ක්‍රිකට් සංගමේ එන්න බෑ කියලා කිව්වා. ඒ නමුත් ඊට පස්සේ ගෙඳ ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ තරම් බලවත් මේ මුදල් තමයි මේ හැම එකනම වැඩ කරන්නේ. ඒතර මේ අය අපි දැක්කා දැන් මේ වෙනකොට ඊයේ වෙනකොට අපේ ක්‍රිකට් කණ්ඩායමට මූලික වටේ විතරක් සම්බන්ධ වෙලා ඒ අවසාන වටවලට සම්බන්ධ වෙන අවස්ථාවක් ලැබුණ නැහැ. පරාජයට පත්ලා ඉඩ සිද්ධ වුණා. එතකොට දැන් අපි දැක්කා ක්‍රිකට් ක්‍රීඩකයෝ කියලා දිනනවා, ඒ වගේම පුහුණු කරුවෝ කියලා දිනනවා. අපි දවස් දෙකකින් මොකක්ද උනේ, මේකට බාහිර බලපෑම් තියෙනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් එහෙමනම් මේකේ විශාල ප්‍රශ්නයක් තියෙනවා කියන එක කාටවත් පැහැදිලියි. මේ අය විශේෂයෙන්ම මේ පරිපාලනය කරන උදවිය ක්‍රීඩකයන් ශක්තිමත් කරන්න, එහෙම නැත්නම් කණ්ඩායම ජයග්‍රහණය කරන්න, ඒ වගේම ග්‍රාමීය මට්ටමේ ඉන්න අපේ ගංගොල්ල ඉන්න ක්‍රීඩකයෝ මෙතෙන්ට ගෙනල්ලා එයාගේ හැකියාවන් එළියට අරගෙන අර පෞගිය කාලේ විශේෂයෙන්ම අපි දන්නවා අපේ බිහිවෙච්ච ක්‍රීඩකයෝ බැලුවාම මුත්තය මුලදිරෙන් ගත්තත් එහෙම නැත්නම් සනත් ජයසූරිය ගත්තත් මේ ගමෙන් ආපු අය නුවර ප්‍රදේශයෙන් ඒ වගේ දකුණු ප්‍රදේශයෙන් ආපු කට්ටිය. ඉතින් ඒ අය ඇවිල්ලා තමයි අපේ කණ්ඩායම ශක්තිමත් කණ්ඩායමකට ලෝක පූජිත ක්‍රීඩකයන් බවට පත් වුණේ. අද එවැනි අයට එන්න අවස්ථාවක් නැහැ. අද එවැනි අයට එන්න අවස්ථාවක් නැහැ. එතකොට ඒ වගේම තමයි ක්ලබ් වල ගහන කණ්ඩායම් දිහා බැලුවහමත් අපි දකිනවා ඉතාමත් හොඳට සෙල්ලම් කරලා ලකුණු ලබා ගන්න, ඒ වගේම විකට් ගන්න ක්‍රීඩකයොන්ට අවස්ථාව නැතුව වෙනත් අය තමයි අවස්ථාව ලබලා තියෙන්නේ. ඉතින් එහෙනම් මේ තෝරා ගැනීම ඉඳලම විශාල ප්‍රශ්න ගණනාවක් තියෙන මේවට දේශපාලන වශයෙන් ඒ වගේ වෙනත් දේවල් බලපාලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙතන දූෂණ ගණනාවක් එක පැත්තකින් මුදල් ඒ වගේම අනිකුත් බලපෑම් ගණනාවක් එක්ක ක්‍රිකට් අද ලංකාවේ ජීවත් වෙන ලක්ෂ 22ක් ජනතාවට සතුට වෙන්න තියෙන අවස්ථාව තමයි ක්‍රිකට් කියන්නේ. ක්‍රිකට් බලනවා අපි පෙරදුනත් බලනවා. ඊයේ පෙරේදා අවසාන මේ මේ මැච් එක උනත් අපේ
කණ්ඩායම බැලුවා.
ඉතින් ඒ නිසා ඒ ජනතාවට තියෙන ඒ සතුටත් දැන් අයින් වෙලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම මේ විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ අපි එකතු වෙලා ගත්තා වගේම තීන්දුවක් මේ සඳහා විශේෂ අවධානය යොමු කළ අලුත් නීති සකස් කරලා දැන් කමිටු ගණනාවක් පත් කරලා තියෙනවා. එහෙමනම් ඒ නීති රීති හරියට හදලා මේවා එක කල්ලියකට එක කණ්ඩායමකට දැන් අපි දන්නවා කණ්ඩායම් කීපයක් මේකට රණ්ඩු වෙනවා. ඒ පොරය තුළ තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. එහෙම නොවන ස්වාධීනව වැඩ කරන ක්‍රිකට් වලට ආදරය කරන ඒ වගේම අපේ කණ්ඩායමක් හරියට හදාගෙන ඉස්සරහට ගෙනියන්න පුළුවන් තත්ත්වකින් මේක ක්‍රියාත්මක කරොත් අපිට කෙටි කාලයක් තුළ අපි දන්නවා අපේ ඉන්නවා ගොඩක් දක්ෂයෝ. ඒ දක්ෂයෝත් එක්ක එකතු කරගෙන ඉස්සරහට ජයග්‍රහණ ගණනාවක් ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් එහෙමනම් ඒ පිළිබඳව මතක් කරමින් ඒ සඳහා පක්ෂ විපක්ෂව සියලු දෙනා එකතු වීම සම්බන්ධයෙන් සතුට ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කතා කිරීමේදී දැන් තියෙන මැතිවරණය මුදල් නැති නිසා කල් දැම්මට ඒකේ කාලය අවසන් වෙලා තියෙන දැන් මේ අලුත් පනතත් එක්ක එහෙමනම් මේ පනත මේ වයස සම්බන්ධයෙන් තරුණය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි කාන්තාව සම්බන්ධයෙන් විතරක් නෙමෙයි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අනිකුත් දෝෂ සියල්ල ඉවත් කළා. ඉතාමත් ගැළපෙන සංශෝධනයක් තුළින් පළාත් පාලන මැතිවරණය පවත්වන්න කඩිනමින් කටයුතු කරන්න අවශ්‍ය පියවර මේ පාර්ලිමේන්තුවෙන් අපි ගත යුතුයි කියලා මතක් කරමින් මට වෙලාව ලබා දීම පිළිබඳව ඔබ ඉස්සුදන් දෙමින් මම වචන සල්වාසම් කරනවා.
ස්තුති ගරු මන්ත්‍රීනි. මීළඟට ගරු ගජේන්ද්‍ර පොන්නම්බල මන්ත්‍රීව උතුර විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
I thank you honorable presiding member and I'm also thankful and happy that my good friend the honorable Dilan Pereira is present when I'm speaking because he is the chairman of the Sectoral Oversight Committee on Reconciliation. I wish to bring to the notice of this House with regards to an incident that took place on the 5th of November, last Sunday, Honorable Presiding Member. A group of students from the Jaffna University traveled overnight to Batiklo district because there are some livestock cattle farmers who are protesting with regards to Mailathamadu and Madhavane where these livestock farmers of nearly 300,000 heads are unable to go and use that grazing land because of illegal settlements from the Polonnaruwa district. Corn cultivators have been allowed to settle in these grazing lands and there is a conflict that is going on. And as a result, these livestock farmers have been protesting for almost a month now. So these students had come down from Jaffna and they had joined the protest. It was a token protest. They had joined the protest right through the morning and had decided that they were going to carry out a small procession. And the police were present when the students had decided that they were going to carry out a small procession. The police... Enna police? The Sandivali police OIC was also present and had cooperated in guiding these students in that procession. They had given advice that the students must not block the road, so they were only on one side of the road, and they very methodically had done this procession for a few minutes. And thereafter they had broken up very peacefully, non-violently. There was no traffic at that time also. They had broken up, they had had some cool drinks, they had shared it with the police, and eventually got into the bus and they left to go to Jaffna. And after they had left, several minutes after, about 10-15 minutes afterwards, they found that the police were chasing after them. They had chased after them, stopped them, and went on to arrest 6 individuals, saying that they had carried out an illegal procession without permission. Now, Honorable Presiding Member, we all know that the provision with regards to having to inform the police in advance for a procession is not a, by not doing that, it doesn't become an illegality. The reason why they ask to inform the police in advance is simply because the police can then regulate traffic if in case there is going to be a traffic jam. That is the reason. It is to not inconvenience the public, but the police were already present at this protest. So there was no question of them not knowing in advance. Traffic police were also present. And in fact, they cooperated. So then why is it after this procession was done that they were suddenly chased behind and then eventually arrested? I tell you, Honorable Presiding Member, it is because the senior officials of the Vatikula Police, the SSP Amal Edhiriman, was the chief culprit. It is he who had put pressure on the police, the Sandivelli police, to arrest them, because he had been in turn given political pressure, because nobody wants the Madhavane and Mailathamadu cattle farmers to succeed in this protest. They want to weaken them. They want to weaken them. And as a result, they don't want others coming from outside districts to come and help these protesters and strengthen them. Now, Honorable Presiding Member, I'm asking you, those students were arrested. They were kept overnight. And it was only subsequently that they were released on bail. Is this an offense? Is this something that you arrest? Don't students have the right to protest? Isn't this freedom of speech that is being violated? So how on earth, Honorable Presiding Member, can you expect the Tamil people, when they are being battered by various ways in which their rights are being denied them, these grazing farmers in today's economic situation, if they are not being able to graze, they have not been able to graze using those grazing lands for months now. For months, because of fear, because the army and the police threaten them, and because they fear for their lives. The cattle are destroyed. Grenades are put in the mouths of cattle, and they're being destroyed. There is evidence all over the place for this. So why is this happening, Honorable Presiding Member? In this same district, you have a Buddhist monk, the Honorable Ambepitiya Sumanaratana Thera, who threatens to cut the Tamils into pieces. But nothing is done. Carrying out a peaceful procession with the help of the police is a crime. But a monk who threatens to cut Tamils into pieces and has been violent, not only to the police, but to government officials, to the general public, to Tamil people, nothing happens. How on earth do you think that this country is going to reach reconciliation? How on earth is this going to happen? And it is this police that you are asking us to repose trust in order to get justice. For God's sake, Honorable Presiding Member, this is the reality to which this house has to wake up. Now, when we talk about this, Jati Vadiyo, when we talk about this, we only talk about Tamil things. We are not interested in about anything else. How on earth can we talk about anything else when this is our daily existence? So kindly, Honorable Presiding Member, I ask you, as the presiding member who's been presiding whilst I raise this issue, and I ask the Honorable Dilan Pereira, and I ask the Honorable State Minister for Justice to take this matter up. This is completely unacceptable, and at least now for you to open your eyes to the realities that we face on a daily basis. Thank you, sir.
Mohammed Sadiqaru, Mantumani.